వీరసుమన వీరసింహం అంటే హర్ష, సారీ
గారు, కథానాయకుడిని వికాస యోజన ఇదిరిపత్ కిరీమ సంబంధ ప్రథమ అవస్థా లబాధ్యం సంబంధ గౌరవ తిస్తే అప్పుదకరమి మే పార్లమెంటు నియోజనేకరపు విశిష్ట కీర్తిమత్ దేశపాలత్యాన్ కీపదినేక్ పహుగియ కాల పరిచ్ఛేది అపిన్ వెన్మగియా విశేషేమ్మ కోవిడ్ మార్యా మే లోకే మిలియన గణనక్ మినిస్సు ఉద్రాగనిద్ది కోవిడ్ మార్యా ఉద్రాగత్ విశిష్టతమ శ్రీలాంకికన్ దెదినకుత్ మే మొహతేది అది అపి శోక వికాస యోజన ఇదిరిపత్ కన్న మే మొహతేది శ్రీపత్ కాన్ సిద్ధ విలా తీయనవా విశేషమ రాజా కొల్లూరే ఇటు పార్లమెంట్ మంత్రిమా మా నియోజకవర్గం శ్రీలంక కమ్యూనిస్ట్ పక్షే నాయక ఎక్విదియట దీర్ఘ దేశపాలన గమనక్ తీపిచ్చ కృతాస దేశపాలత్న ఎక్విదియట సంధాన కాన్న పుల్వాం ఇవగేమ వైద్య నివేల్ పెనాంది మెత్తుమా ఏహా సమానోమ దేశపాలన పరిచయక్తియన వృద్ధికి ఎక్విదియట ఒకే జీవిత కాలేమ కెపగరుపు వైద్యవరే దేశపాలత్న ఎక్విది సంధాన కాన్న పుల్వాం ఇవగేమ గుండట్న వీరకోన్ మెత్తుమా దేశపాలన అయన్న ఇందలా దేశపాలన అవిత్య కరందిని వగే దుష్కర ప్రదేశకి ఆరంభకర దేశపాలన గమన ఇతామ దీర్ఘ దేశపాలన గమనకు తక్కువ గణిత్య కీర్తి దేశపాలత్యే ఏ వగేమ ఉపాధి దశనాయక మెత్తమా అపి హో హందునాగత్తే యత్రపతి దావక ఎక్విదియర కీర్తిమత్ క్రీడక ఎక్విదియర జాతి జాత్యంతర మట్టమే మే పార్లమెంటు నియోజనేకర పోహు అది దవసే హతర దినామ శ్రీపత్ కర్ణ విలావ ఉపాధి దశనాయక మెత్తమా విశేషమ్మ కురునాగల దిష్టిక్కే పన్నల ప్రదేశేట ఇతామత్ విశిష్ట మెహవరక్కరపు గనే పన్నల జాతిక పాసల ఇవగే పన్నల ప్రదేశే మినిసుంగే జనజీవిత యథావత్కరాన్ని మధ్యత్ వెచ్చగనే ఇవగే మహుగే విశేష నిజంగా కుశల దావ్యాంతమని అతిరుపతి దావన శిల్పి దావకెక్కిదియట శ్రీలంకావే శ్యామ శ్రేష్ఠ అతిరుపతి దావన శ్రేష్ఠవులు తీయన తరంగేశావులు ఏ వాహన మోటార్ బైక్స్ వెళ్ళవలు తీయన దారితావ నన్ను తీయన హెమ కేటగిరీ హేకమ దావకెక్కిదిర జాతిక మట్టమే సీయలు తరంగవుల జాగ్రహణ కరుపు గనే ఇవమనగ్నే శ్రీలంక నియోజనకరమే జాత్యంతరంగ గణనావ నియోజనకరుపు గనే ఓహు దావకేక్విదిర ఇతరక్ నివే ఏ శ్రేష్ఠేట అతిరుపతి దావన శ్రేష్ఠేట ఏ అతిరుపతి దావన తరంగావళి తరంగవలట సహా ఏ హెమదే కటమ విశాల మధ్యాత్మక్ వెచ్చగనే విశేషం పన్నల ఏ ట్రక్క హదాన్న ఊగే లబాదీపు దాయకత్య అనిపత్యం గతమ అతిరుపతి దావకంకి సంగమతుడి సంగముల నాయకత్వరమే లంకావటం లబాదీపు ఏ క్రీడకంకి సురక్షిత భావ్య సహా ఏ క్రీడకంకి అనాగతమైన దక్కపు దాయకత్య విశిష్ట దాయకత్య ఓకే దేశపాలన జీవిత దానంశే హెత్తాట ఇందల అనుమతర దక్కు అదీర్ఘ దేశపాలన జీవిత ఓహు కురునాగల దిష్టికి మినిస్సు నిరంతరం ఓహుట వటా హిటియా అని పది బలవం వ్యాపారిక కుదిర సార్థక వ్యాపారికే దాస్ గానక్ మినిసుంట రకియా విదేశ రకియా లబాదన మధ్య తెచ్చగనే ఏకనిసా ఇతమాగే అభావే పిలి బంధవ ఇతమాగే పౌలే ఆయటత్ ఏ జ్ఞాతి ఇంటత్ ఇతవ దిట్టత్ పౌద్గలిక అపి ఆశ్రయకల్ల దకలనతునా ఉనత్ మాధ్యవల విశేషమ క్రీడా పిటుయేది క్రీడా శ్రేష్ఠ ఆదరణ క్రీడా పలాత్ క్రీడా మాత్రే కడగురుగనికిదియట ఓహు దక్కపు క్రీడా శేషు దక్కపు గౌరవ మధ్యత్తిమటత్ అపే గౌరవ స్థితి మేమోదే పుదకన్న వైద్య నవీల్ ప్రణాంతి మెత్తుమా మా విశ్వాస కాలనే మేతకాలి లంకాయ వెడియమ్మ గమకీ విచ్చకని ఓకే గమన్మగ జీవిత అవుడు అశోధనక్యాన్ని మంగతాన్ని అశోధనక్ కాలయ జీవిత పరమావిశతమై అబ్బాయి ఒకట తవత్ కాలయ వెడకరాన్న తిబిచ్చ అసు నమయక్ జీవత్వ నామగిల మగే మతక జీవిత కాలే తవకాలే వెడకాలని తిప్పి దవే తిబిచ్చగని ఓ అవసాన మొహద్దక్వ తమన్ ఎలంబగా అరమున జాగ్రహణ ఎకరాన్న ఏమినే కపేచ్చగని అవుడు అసువక్ అనువక్ పాస్తే పంపించి తనవా విశ్రామగాన్న ఓన కేలా ఎత్త విశ్రామగాన్న ఓన నమ్మ నివిల్పినాది మెత్తమ ఓహుగే జీవిత అవసాన తప్పరే దక్వామ ఓహుగే నిసగ హెకయావాన్ పావిచ్చి కల్లా రటదర్ లోకడ కలహకపదక్మ సిద్ధకరుపుగని ఓ దేశపాలజ్ఞ కిదిరి ధనం చే హెత్తహతే పానదురాసన తరం కన్న కొట పానదుర కియాన్ని సమసమాజ బలకటువ లెస్ల గుణవర్ధన కియాన్ని మా విశ్వాసికాన్ని కపా విందదమే నోకి దవంత వృక్షక్ వగే తీయన సమసమాజ పక్షే బలకటు అక్క పానదుడు నాయకాధ్యు లెస్ల గుణవర్ధన సహోదరి అభయ్ హెత్తహతే తిబిచ్చే దేశపాలన సునామి అత్యక్క లెస్ట్ గుణాధన సహోదరి తంద దహదాహకి పరాజయ కళ్ళ తమాయి నివిల్పినాంది మెత్తుమా పాలిమేంతు ఎన్ని పానదు రాసని అభయ్ యోహో ఎక్సజ్జాతి పక్షే హయంపహక బలయక్తిన విలావి జయా జయవర్ధన కియన ఏ జనాధిపతి వారి అటదే ఉన్నత్ ఓహో ఓహోగే ఆత్మీయ పావాన్ ఉది ఓహు హిటగన్నో అని అరమున వెనుమేని కటోతి కరుపుకిని ఓకే దేశపాలన ఇతిహాసే కీవన కొట ఓహు తమంగ్ నరణ మతే వెనుమేని విశేషం అసూ వడవర్జన కాలేది అసూయక తిబిచ్చ కరలి కోలహార కాలేది అసూయకే ఉతురే సౌల్డాల మరణ విలావేది సిధు సిధువీం సంబంధం ఇవగే సిధువీం కారణ సంబంధం ఓహు ఓహుగే పక్షేతుల අර දවන්ත පක්ෂය තුල හයම් පහක බලයක් තියාගෙන ඉන ජයා ජයනාධිපතිතුමාට එරෙහිව මුලාසිනේ ඉන්න කඩ කතානායකතුමත් ඒ ගොදුරු වලට ගොදුරු වෙච්ච කෙනෙක් කලක ඉල්ලාස්සින් ලිපි සාක්කේ දාගෙන ඉන ජයා ජයනාධිපතිතුමාට එරෙහිව අභියෝග කරලා ඔහුගේ mantri දූරේ ජයා ජයනාධිපතිතුමා රජේ විසින් උදුරා ගන්න ලැබුවා සාමාන්‍ය එදා තිබිච්ච ව්‍යවස්ථාව තුල පාර්ලිමේන්තු mantri දූරයක් අහිමුණාට පස්සේ අතුරුමැතිවරණයක් තියන්න ඕන හැබැයි ජේආර් මහත්තයා ඒ කාලේ පානදුවට අතුරුමැතිවරණයක් තිබ්බේ නැහැ මොකද අතුරුමැතිවරණයක් නොතියන්න හේතුව නිසක වශයෙන්ම ද අතුරුමැතිවරණයක් තිබුණා නම් නැවත වතාවක්පත් වෙන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාමයි ඔව් මොන දේශපාලන ධාරාවේ හිටියා මොන දේශපාලන මතවාදී හිටියා ජනතාව ඔහුට ඉතාමත් ආදරය කරා ඒකට හේතුව ඔහු වෛද්‍යවරයෙක් විදිහට කරපු සේවාව අනිත් පැයෙන් පානදුවට කරපු ගෞරවනීය මෙහෙවර ඒ සේරම නිසාවෙන් අතුරුමැතිවරණයක් තියන්න නැතුව මන්ත්‍රීවරේ පත් කරලා තමයි පාර්ලිමේන්තුවේ හිඩස පිරෙව්වේ අපරිමිත සේවාවක් අපේ සයිටම් එක සම්බන්ධ අපේ තිබෙන මතවාදය වෙනස් වෙනවා වුණත් අද නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා නිසා තමයි ඔහුගේ සංකල්ප නිසා තමයි අද අඳන් 1000ක රෝහලක් මේ රටේ ඉතුරු වෙලා තියෙන්නේ අඳන් 1000ක රෝහලක් පුද්ගලයෙක් විසින් තනි පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන එක සරල කාරණාවක් නෙමෙයි අද අපේ මේ රටේ මේ සෞඛ්‍ය ශේෂ්ඨයේ රෝහල වාදන සේවාව අපරිමිතයි ඒක නිසා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාගේ සංවේගය වෙනුවෙන් එතුමාගේ පවුලේ සියලු දෙනා වෙත මේ මොහොතේ පෞද්ගලික මගේ මානවජනක ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සංවේගයත් පුද කරනවා ගුණරත්න වීරකෝන් මැතිතුමා ගරු මූලාසනයේ ඉන්න ගරු කතානායක දුමනි ඔබතුමා මගේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ඉන්න කාලේ ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ දීර්ඝ කාලයක් හිටපු කෙනෙක් ගුණරත්න වීරකෝන් චරිතය අපේ රටේ දේශපාලන ඉතාමත් සීමිත චරිත ප්‍රමාණයෙන් එකක් ඒ කාලේ ඔබේ කැබිනට් මණ්ඩලයේ හිටියා පළාත් සභාවේ ඩැනි හිත්තටියගේ සහෝදරයා සහ ගුණරත්න වීරකෝන් මම දන්නා කොහොම ඔබතුමා පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය සහ පළාත් සභාව ආණ්ඩු කරාද කියන කාරණා මේ පාර්ලිමේන්තුව වගේ තමයි මේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවට අමතරව හතර දෙනා පාලනය කරන එකත් හැබැයි ඔබතුමාගේ නිසක දක්ෂතාවය නිසා මේ කාරණා කරගෙන ගියා ගුණරත්න වීරකෝන් චරිතය ඔහුගේ චරිතය සුදු කළු අරව මේවා ගැන කතා කරන වෙලාවක් නෙවෙයි ඔහු අරමුණ වෙනුවෙන් කළ හැකි හැම කැපකිරීමක්ම කරපු කෙනෙක් ඔහු කරන්දෙනිය වගේ දුෂ්කර ප්‍රදේශක අද දින කරන්දෙනිය නෙවෙයි ධාතුමනේ අද දින කරන්දෙනිය හදිවේගී මාර්ග කාපට් මාර්ග දියුණු පාසල් ක්‍රීඩා පිට සියල්ල තියෙන නගරයක් මීට වසර ගණනාවකට කලින් කරන්දෙනිය කියන්නේ අති දුෂ්කර ගමක් ගාල දිස්ත්‍රික්කයේ කෙළවරක තිබිච්ච ගමක් විදිහට තමයි කරන්දෙනිය එදා තිබුණේ එදා ඒ කරන්දෙනිය තියෙන පීඩනයත් එක්ක මිනිසුන් නොසලකා හරිපු සමාජයක එතනින් මතුවෙච්ච නායකයෙක් විදිහට ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඒ පීඩනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ආරම්භ කරලා උපාධිධාරී ගුරුවරයෙක් විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවය කරනකොට තමයි මම විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ පිටපු ජනාධිපතිතුමා සමග දේශපාලන සම්බන්ධතාව පටන් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්නේ එදා සිට ඔහු ආරම්භන වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කටයුතු කරලා 1991 ප්‍රාදේශීයභාවයෙන් තමයි ඔහුගේ දේශපාලනය පටන් ගන්නෙ මේ උඩින් පහත් වෙච්ච දේශපාලඥයන් ඇවිල්ලා හයක් හතරක් දිගක් පල්ලක් නැතුව දේශපාලනයට රටපාලනයට ඇවිල්ලා රටකට විනාශයන් දිහා බලනකොට මුල ඉඳලා ආපු දේශපාලඥයෙක් විදියට ගුණරත්න වීරකෝන් චරිතය මහා දැවැන්ත ආදර්ශයක් දෙන චරිතයක් 91 ප්‍රාදේශීයභාවයේ විපක්ෂ නායකවරයා විදියට කටයුතු කරලා 93 පළාත් සභාවට ඇවිල්ලා 94 ඉඳලා ඇමතිකම් දරලා 2000 පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දරලා ඔහු කැබිනට් ඇමතිවරයෙක් විදියට කරන්දණියෙන් බිහිවෙච්ච පළවෙනි සහ අවසාන කැබිනට් ඇමතිවරයෙක් දන්නේ නැහැ කරන්දණියෙන් බිහිවෙච්ච පළවෙනි කැබිනට් ඇමතිවරයා විතර අපරිමිත සේවයක් කරා ඔය පළාත් සභාවේ සම්පකාර ඇමතිවරයා කරු කතානායක දුන්න ඔබතුමා දන්නවා සම්පකාර ඇමතිවරයා විදියට ඔහු දැවැන්ත කාර්යභාරයක් කරා සම්පකාර විෂය තුල කරන්න බැරි වැඩ ප්‍රමාණයක් කරා ඔහු පළාත් සභාවේ සමාජ සේවා අමාත්‍යවරයා විදිහට ඒ අහිංසක මිනිස්සු වෙනින් කළහැකි හැම සේවාවක්ම කරා ඒක නිසා ඔහු පළාත් සභාවේ ඇත්තරම ඔහු පාර්ලිමේන්තු නැවේ නැවිත් පළාත් සභාවට නම් මීට වඩා වැඩ ප්‍රමාණයක් කරන්න ඉඩ තිබුණා දහස් ගාණක් මිනිසුන්ට ගෙවල් දරවල් හදන්න දහස් ගාණක් මිනිසුන්ට ඉඩම් අරන් දෙන්න සමහරට ඒ සිදුවීම් වලදී ඔහු කටයුතු කරන සිද්ධ වුණේ පවතින නීති රීතිත් එක්ක නෙමෙයි නමුත් මිනිසුන් වෙනුවෙන් ඒ කාරණා එක්ක මැදිහත් වෙලා දවැන්ත සේවාවක් කරපු චරිතයක් ඔහුගේ අභාවය පිළිබඳව ඒ පවුලේ අය වෙනුවෙනුත් අනිත් අය සියලු දෙනා වෙනුවෙනුත් මගේ පක්ෂයේ සංවේගයක් පොළ කරනවා අවසාන වශයෙන් රාජා කොල්ලුරේ සහෝදරයා මගේ දේශපාලනයේ අපි දකපු ඉතාමත් ලබන සහෝදරයෙක් මම අපේ පක්ෂයේ දැන් වසර 27ක් එක දිගට පක්ෂයේ සම්බන්ධ වෙලා ඉන්නවා අපි දේශපාලනයේ අපේ පක්ෂයට අපි වැඳෙනකොට අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සහෝදරය විදියට කටයුතු කරපු රාජා කොල්ලර සහෝදරයා මම හිතන්නේ මහා දවන්ත අධ්‍යක්ීමක් අධ්‍යක්ීම් රාශියක් එකතු කර ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් විශ්වකෝෂයක් වගේ චරිතයක්. හැබැයි ඔහුගේ ගමන හිමින් කතාව හිමින් හැසිරීම හිමින් හැම දෙයක්ම කල්පනා කරලා ඒ කරන ඒ දවන්ත වෙනස ඔහු ලබාගත් දවන්ත දැනුම් සම්භාරය නිසා වෙන්නේ නැති ලංකාවේ ප්‍රධාන විද්‍යාලයක් ආනන්ද විද්‍යාලය අධ්‍යාපන හදාරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි පාඨමාලාව උපාධි සමත් වෙලා නීති විද්‍යාලයෙන් නීති විද්‍යාධිකාරී හදාරලා නීතිඥෙක් විදියට කටයුතු කරලා අද ලංකාවේ ඉන්න කීර්තිමත්ම නීතිඥෙක් වෙන්න තිබිච්ච අවස්ථාවන් තුළ ඔහුගේ නීතිඥ ජීවිතයත් පෞද්ගල ජීවිතය සියල්ලක්ම දේශපාලන වෙනුවෙන් කැප කරපු කෙනෙක්. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ තමයි දේශපාලනය ආරම්භ කරන්න 1959 දී. ඊට පස්සේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙනවා. අපේ පක්ෂයේ තියෙනවා ශිෂ්‍යංශය ඉතාමත් ශක්තිමත් ශිෂ්‍යංශයක් ඒ කාලේ අදට වඩා ඉතාමත් ශක්තිමත් ශිෂ්‍යංශයක් ලංකා ජාතික ශිෂ්‍ය සංගමය. ඒ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය එදා තිබුණා ශිෂ්‍යංශ දෙකක්. එකක් පාසල් ද්විතීයික පාසල් අංශය කියලා සහ විශ්වවිද්‍යාල පාසල් අංශය. එදා ද්විතීයික විශ්වවිද්‍යාල පාසල් අංශයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට රාජා කොල්ලරේ සහෝදරයා. විශ්වවිද්‍යාල අංශයේ ශිෂ්‍ය අංශයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ධර්මසිරි සේනානායක මැතිතුමා පසු කාලයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා කැබිනට් අමතිවරයෙක් විදිහට කීර්තිමත් සේවාවක් කරපු නායකයෙක්. රාජා කොල්ලරේ සහෝදරයා පාසල් වල ඒ ශිෂ්‍ය සංගම් හදන්න දක්වපු කැපකිරීම, ඒ වගේම ලංකාවේ පුරාවටම ශිෂ්‍ය සංගම ශක්තිමත් කරන දරපු කැපකිරීම, වරක සරත් මිත්‍රගම සහෝදරයත් එක්ක තරුණාංශය ශිෂ්‍ය අංශයත් එකතු කරගෙන ඒ මහා දවන්ත සේවාවක් කරපු කෙනෙක්. ඔහුගේ ජීවිතය තුළ අපි දක්ව විශේෂ කාරණාවක් තමයි ඔහු මහා දවන්ත අධ්‍යක්ීම් ප්‍රමාණයක් උකහා ගන්න පුළුවන් කබ ලැබුණේ ඔහුගේ කියවීම තුළ. පොත්පත් කියවන්න පොත්පත් පරිශීලනය කරන්න ඉංග්‍රීසි භාෂාවෙන් සහ සෑම භාෂාවකින්ම ඔහුට ඉතාමත් ඕනෑකමක් තිබුණා. ඒ නිසා ඔහු විශ්වකෝෂයක් විදියට අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තිබිච්ච කෙනෙක්. ඔහු ලංකාව විතරක් නෙවෙයි සෝවියට් දේශයේ අධ්‍යාපන හදාරලා ඒ දේශපාලන විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරලා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ලංකාවේ හිටපු දැවැන්තම නායකයා ඔහු. අපි විදේශ රටවල් වලට යනකොට දැන් මම සති දෙකකට කලින් ලෙබනනයේ සමුලකට ගියා. ලෙබනනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සහෝදරයා හම්බුනාම ඇහුවේ රාජ සහෝදරය හොඳින් ඉන්නවද කියලා. ඔහු දන්නේ නැහැ රාජා කොල්ලේ සහෝදරයා අපින් වෙන් වෙලා කියන කාරණාව. ඒක නිසා ලෝකේ අපි කොහේ ගියා වුණත් ඒ පක්ෂවල නායකයන් එක්ක ඉතාමත් හොඳින් ආශ්‍රය කරපු බව ඔහුගේ හිතවත්කම් තුළ දකින්න හම්බුණා. ඒක නිසා ඔහු ඒ ජාත්‍යන්තර දේශපාලනය තුළ දැවැන්ත වැඩ ප්‍රමාණයක් කරා. සම්බන්ධතාවයන් ජාලයක් තිබුණා. ඒවා අපිට කියා දෙන්න, අපේ දේශපාලනයට ගරුහුරුකම් ලබා දෙන්න, ඔහුගේ සම්බන්ධතාව ගොඩනගා ගන්න ඇතම් කාරණාවේදී ඔහු දක්වපු සම්බන්ධතාවයන් පාවිච්චි කළ ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨයේදී අපිට විශාල අපේ තරුණ ව්‍යාපාරයටත් විශාල සහයෝගයක් ලබා දෙන කටයුතු කරා. ඔහුගේ දේශපාලනය තුළ ඔහු පක්ෂයේ සියලු කටයුතු වල නායකත්වය දුන්නා. ඔහු විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ OPEK ලේකම්වරයා විදියට විශාල සේවාවක් කරපු කෙනෙක්. අනිත් පැයෙන් බැලුවම රාජභාෂා දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා විදියට ඔහු රාජභාෂා කොමිසමේ සභාපතිවරයා විදියට දීර්ඝ කාලයක් වැඩ කරා. කවුරුවත් නොදන්න පොත්වල නොලියපු එහෙම නැත්නම් සමාජයේ නොකියවෙන සේවාන් ප්‍රමාණයක් කරා. අද සිංහල මිනිසුන්ට දෙමළ භාෂාවත් දෙමළ මිනිසුන්ට සිංහල භාෂාවත් වල තියෙන අවශ්‍යතාවය දවසින් දවස මතුවෙන වෙලාවක්. හැබැයි මේ රාජභාෂා කොමිසම තුළ ඒ වෙනුවෙන් විශාල වැඩ ප්‍රමාණයක් කරා. ලංකාවේ පරිපාලන ඒකක පළාත් පාදේශීය ලේකම් කාර්යාලවල පාලන භාෂාව කුමක්ද කියලා ප්‍රශ්නයක් තිබුණා. උතුරේ ගියාම සිංහල උතුරේ සුළුතරයක් වෙච්ච සිංහල මිනිසුන්ට ඒ සේවාවන් කණ්ඩට කඩ හම්බෙන්නේ නැහැ. දකුණේ සුළුතරයක් වෙච්ච දෙමළ හෝ මුස්ලිම් මිනිසුන්ට ඒ සේවාවන් රාජ්‍ය ආදී ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ පාදේශීය ලේකම් කාර්යාලවල සිංහල සහ දෙමළෙන් කටයුතු කිරීමේ අවස්ථාවය අද ඉතාමත් වැඩියෙන් තියෙනවා. මේකේ කේන්ද්‍රීය හැරවුමක් කරන්න නායකත්වය දීපු කෙනෙක් තමයි රාජා කොල්ලේ සහෝදරයා. ලංකාවේ නීතියක් ඔහු ගෙනාවා. යම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක වෙනත් භාෂාවක් 100කට 20කට වඩා හඳුනනවා නම් ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් වෙන්න ඕන කියලා. උදාහරණයක් විදිහට අම්පාරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක දෙමළ ජනතාව දෙමළ භාෂාවෙන් කතා කරන පිරිස 60ක් 65ක් වෙනකොට සිංහල භාෂාවෙන් කතා කරන පිරිස 120ක් 25ක් නම් එතන කටයුතු කරන්නේ දෙමළ භාෂාවෙන් නම් එතන සිංහල මිනිසුන්ට අසාධාරණයක් වෙනවා. ඒකම අනිත් පැත්ත තමයි ගරු කතානායකතුමන් දකුණෙත් තිබුණේ. මානියෝජන කරන දෙනියයි මතුවෙන කොට්ටාසේ කොටපල පාසලේකම් කාර්යාලය. කොටපල පාසලේකම් කාර්යාලයේ 18.6% දෙමළ භාෂාවෙන් කටයුතු කරන මිනිස්සු ඉන්නේ. හැබැයි මේ නිර්ණායකය තුළ ඒ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නේ නැහැ. එතකොට මොකද 120 පණින්නේ නැහැ. මම රාජා කොල්ල සහෝදරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද වතුකරේ ඉන්න දෙමළ මිනිසුන්ට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා පොලිසියෙන් පාසලේකම් කාර්යාලයෙන් සහ ඒ රාජ්‍ය ආයතන වලින්. එතුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ අවසරයක් අරගෙන කොටබල භාෂලේකම් කොට්ටාසය දිවි භාෂා ප්‍රාසලේකම් කොට්ටාසය බවට පත් කරා ඒ දශම ස්ථාන ගාන පැත්තකින් තියලා. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් කරන්න ඔහු රාජ්‍ය භාෂා කොමිෂන් සභාපතිවරයා විදිහට පුළුවන්කම ලැබුණා. මේ පාර්ලිමේන්තුවේ 2000 ඉඳලා 2004 දක්වා 2004 දක්වා කාලය මේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට හිටියා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට හම්බෙන විමන්ත්‍රක ප්‍රතිපාදනය ලංකාව පුරා පාවිච්චි කරන්න පුළුවන්. අපි එදා විමන්ත්‍රක ප්‍රතිපාදනය නැති කාලේ අපේ ගම් වලට ඒ සල්ලි ගෙනිච්චේ රාජාකුල්ල සහෝදරයාගේ මැදිහත් වීම තුළ. ඒක නිසා ඔහුගේ ජීවිතය ගැනත් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. අවසාන කාල පරිච්ඡේදයේ ඔහු ඌව පළාතේ සහ වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා විදියට ඒ ආණ්ඩුකාර භූමිකාවට අලුත් මානයක් එකතු කරපු කෙනෙක්. අදටත් වයඹ සහ ඌව ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන් සියල්ලක්ගේම ගෞරවය හිමිවෙච්ච කෙනෙක්. ඔහුගේ තියෙන පරිණත දැනුම ඒ වගේම ඔහුගේ දින අධ්‍යක්ෂින් සම්ඩාරය ඒ රාජ්‍ය සේවකයන්ට ගෞරවයත් ගෙන දෙන්නත් ඒ වගේම ඊරාඩපත් මිනිසුන්ට සේවාවක් ලබා දෙන්නත් පාවිච්චි කරපු ඒ ආණ්ඩුකාර භූමිකාව ඉතාමත් මැනවින් පාවිච්චි කරපු කෙනෙක්. ඒක නිසා ඔහුගේ දේශපාලනය පරිණත දේශපාලන ගමනක්. අවසානයේදී ඔහු කොවිඩ් මාරයා විසින් ඔහුව පරාජය කරා. ඒක වළක්වන්න අපි කාටවත් පුළුවන්කම ලැබුණේ නැහැ. අපි විශ්වාස කරේ නැහැ කොවිඩ් රෝගය හැදිලා ඔහුට මේ ආකාරයෙන් අවසන් ගමන් යන්න සිද්ධ වේවි කියලා. ඒක නිසා අවසාන වශයෙන් රාජාකොල්ලේ සහෝදරයාගේ අභාවය පිළිබඳව පෞද්ගලිකව මගේ දේශපාලනයට මහා දවන්ත අධ්‍යක්ෂින් ප්‍රමාණයක් ලබා දීපු කෙනෙක්. අපි 2015 පස්සේ කඩු කතානායකතුමනි ඔබතුමා දන්නවා ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන වෙලාවේ අපේ පක්ෂය වෙනුවෙන් නිරන්තරයෙන්ම ඒ පක්ෂත් එක්ක ගනුදෙනු කරේ රාජාකොල්ලේ සහෝදරයා. එදා ඒ තියෙන අරගලයට හැමදාම ඉදිරිපෙළේ ඉඳලා නායකත්වය දුන්නේ රාජාකොල්ලේ සහෝදරයා. නුවරඳන් කොළඹට පාගමන් වෙනකොට ජන අරගල කරනකොට ඒ හැම දෙයකදීම අපේ පක්ෂයේ නියෝජන තැබාවට පත් වුණේ රාජාකොල්ලේ සහෝදරයා. පහුගිය රජයන් ගොඩනගන්න ඌ මහා දවන්ත මෙහෙවරක් තිරය පිටපස ඉඳගලා කරපු කෙනෙක්. එනිසා ඔහුගේ දේශපාලන ජීවිතයේම අපි කාටත් ආදර්ශයක් වෙන කාරණාව සිහිපත් කරමින් රාජාකොල්ලේ සහෝදරයාගේ අභාවය පිළිබඳව පෞද්ගලිකව මගේ මා නියෝජනය කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් ජනතාවගේ සංවේගය ඒ චන්ද්‍රා කොල්ලරේ සහෝදරියටත් ඒ ආදරණීය දියණිය වන උදිතා කොල්ලරේ නීතිනි සහෝදරියටත් ඒ වගේම සංදීප් කොල්ලරේ පුතාටත් ඒ සහෝදරයටත් උද කරමින් රාජා කොල්ලරේ සහෝදරයා ට සුබ ගමන් කියලා ප්‍රාර්ථනා කරමින් මානියන බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි අද අභාප්‍රාප්ත ගරු පාලි දිසානායක දසනායක මහත්මයා අභාප්‍රාප්ත ගුණරත්න වීරකෝන් මහත්මයා අභාප්‍රාප්ත ගරු රාජා කොල්ලුරේ මහත්මයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ කරන අවස්ථාවේදී මමත් මාගේ ශෝකය ප්‍රකාශ කරන්න කැමැති. මම මේ අවස්ථාව ලබා ගන්නවා අභාප්‍රාප්ත ගරු වෛද්‍ය නෙවිල් ෆර්නෑන්ඩෝ මහත්මයා පිළිබඳව පොඩි කතාවක් කියන්න. මොකද ඔහු මං ඔහුත් සමග ළඟින් වැඩ කරපු නිසා මම මේක ඉංග්‍රීසියෙන් කියවන්නම්. මම මේක ලිපියක් හැටියට ගරු කතානායකතුමා පළ කරා. නමුත් මම කැමති මේක හැන්ඩ්සාඩ් ගත කරා. Once Dr. Neville Fernando wrote me an email wishing for my death by lightning. The next day he sent me another apologizing for what he had said in a fit of anger. He was angry and he was upset. He had founded the South Asian Institute for Technology and Medicine, SITEM, to provide opportunities for local students to obtain medical degrees for a fee. He had got all approvals and SITEM had been provided, quote, degree awarding status, unquote. But with the first batch passing out with their MBBS degrees, the whole structure had begun to crumble. The young graduates were not being recognized by the regulator, even though the court had directed otherwise. There was massive opposition from certain sections of society and politically motivated trade unions. They wanted SITEM shut. The rallying cry was Dr. Fernando was providing low-quality medical graduates and profiting from selling medical degrees. The Government Medical Officers Association, the GMOA, had crippled the country with days of total shutdown of the health sector. Teaching at medical faculties of state universities had been halted for months, sir. Dr. Fernando's anger towards me was understandable. I was in the middle of negotiating a settlement, having been appointed to chair the presidential committee to resolve the SITEM issue. He was not happy with what was going on. Dr. Fernando was adamant that SITEM should be allowed to continue. He had already built the Neville Fernando Teaching Hospital for clinical training requirements when the GMOA scuttled his already approved plan to train them at select government hospitals. Before I met him during the SITEM issue, I had only heard of the legend. that good doctor who had a thriving practice in Panadura but gave it up to enter parliament in 1977 beating Leslie Gunawardena. The strong UNP man opposed leader Jaya Jayawardena on matters of principle and walked away from his party. That entrepreneur who created JFNI, Royal Fernwood, Asha Central and perhaps others that I'm not aware of, he was a hero to anyone starting out on one's own. I decided to write this appreciation then, and I decided to speak it out here today for the Hansard of Dr. Fernando, who passed away recently, because I want people of this country to know how vested interests shut the door on what he attempted to do for them. My association with Dr. Fernando took place during the last phase of the Saitam issue. President Maithripala Sirisena had just appointed the chairman of the presidential committee to resolve issues related to Saitam in late August 2017. At the time, I was Deputy Minister of National Policies and Economic Affairs. My committee consisted of D.C. Dissanayake, Secretary Ministry of High Education, Janaka Sukhatadasa, Secretary Ministry of Health, Honorable Jayanta Jayasurya, Attorney General. He was represented by Sanjay Radharatnam, Additional Solicitor General, who is the former is now the Chief Justice, the latter is now the Attorney General, and Professor Mohan De Silva, Chairman, University Grants Commission. The committee met on five occasions and deliberated at length. We, in some cases, me and several members, also met with other stakeholders. Dr. Fernando came to the meetings with his granddaughter, Himali Jayathilaka, who he was very comfortable with. A finance professional, she was deputy chairperson of Saitam. We met academics and key administrative staff of Saitam. We met representatives of the Sri Lanka Medical Council, SLMC. We met with academics and decision makers of almost all state university medical faculties, including their deans. We met with the representatives of the Association of Medical Specialists, AIIMS. Even though the GMA was unable to meet us on two agreed appointments, I had already met with the office bearers separately, along with the Higher Education Minister Lakshman Kiriyala. I had also met with representatives from the Federation of Faculty of Medicine Teachers Association. None of the meetings were easy. At a personal level, I learned a lot to negotiate, sir. After much deliberation and serious give and take with stakeholders and with in-principle agreement with SLMC representatives and Dr. Neville Fernando, my committee submitted a report to the President in mid-September 2017. We proposed a compromise solution that would be equitable to all stakeholders and no financial burden to the government. It kept alive the government policy of high quality, non-state and not-for-profit medical education. It was also financially viable, almost immediately and sustainable in the long run. The solution in essence was to change the shareholding and management structure of Saitam and convert the for-profit Fernando family-owned Saitam into a not-for-profit institution with a broad-based ownership structure. So technically, Saitam would cease to exist over a period of time. We call it a sunset, sir. But a new entity would be established conforming to the minimum standards of medical education and training with improved governance over a specified period of time. We call it a sunrise. We strongly urge to expedite the establishment of the proposed independent quality assurance and accreditation authority, IQAAA, to determine quality assurance and accreditation of all degrees, state and non-state, including those that require professional recognition to practice. For medical degree programs, the SLMC was to be the statutory body which would work with collaboration with the IQAAA. This was a major breakthrough. The strikes ended and the students agreed to get back to lectures. I recall that evening my visit to the Dental Institute at Ward Place. Hundreds of medical students and their parents were protesting outside the premises. A couple of police officers escorted me inside and I sat with about 50 students in a hall upstairs and explained what we had come up with. I remember that discussion vividly. Not everyone was agreement, but the more moderate protesters were willing to listen. That day, I spoke about how the world over, fee-living yet not-for-profit non-state universities were working in tandem with state universities. We looked at the list of some of the world's top medical schools, Harvard, Stanford, Johns Hopkins, Yale. They were all private, not-for-profit institutions run mainly by investment income from their endowments. There were others around the world. I said we could also think of such models, where perhaps one top-quality university could be created with the endowment of funds, and how what Dr. Fernando started should not be dismissed. After all, Dr. Fernando had agreed to sacrifice in financial terms because he wanted his venture to succeed in whichever way possible. In late October, President Sirisena issued a communique explaining the proposed solution and appointed a second presidential committee tasked with implementing the recommendations on the report we had submitted. Again, I chair this committee that includes secretaries of the Ministry of Health and Higher Education, the SLMC president, the UGC chairman, vice chancellors of Universities of Colombo and Javadhanapura, the medical faculty deans of Universities of Colombo and Kalania. In addition, the president also appointed as observers AMS, SLMA, GMOA, FFMTA, that is the Federation of Teachers, Government Medical Students Parents Association, and Saitam Medical Students Parents Association. The committee had three long sessions to debate and improve the original solution. It was not easy, as the diverse views of the observers had to be taken into consideration. In the meantime, we started discussions with the Sri Lanka Institute of Information Technology, SLIIT, which expressed serious interest in coming on board. SLIIT had a very good reputation of having started small to become a highly respected, fee-levying non-state institution of higher education, offering degree courses in IT, sciences, business, engineering, and so on. While all this was happening, Dr. Fernando was getting edgy, to put it mildly. A directive had gone out from the higher education ministry stopping admissions to Saitam, and that was causing cash flow problems. We were now entering a rather intricate phase. We had to ensure 900 innocent students' futures were not disrupted while resolving the complex financial and legal issues, not just with Saitam, but also with the Neville Fernando Teaching Hospital, which ran into several billion rupees in bank facilities. I recall with gratitude the participation of the CEO and top management of Bank of Ceylon, including the personal involvement of Mr. Ranil Vijayasinghe, at the time director of the bank, to arrive at an innovative mechanism to implement the multifaceted program. After several sessions with the lawyers, FJ and G. Desaram, led by partner Ayomi Alvihari, with the technical advisors Mr. Thilan Vijayasinghe and Mr. Nirosh Silva, who voluntarily contributed to restructure the transaction, along with Professor Laxman Ratnayaka and Professor Lalit Gamage of SLIIT, the committee was finally able to arrive at the final memorandum of understanding that Dr. Fernando was willing to sign. I had multiple conversations with Dr. Fernando over several weeks we took to arrive at this MOU. He was not a willing participant. Saitam was his dream. He had invested billions to establish Saitam and NFTH. He was responsible for 900 young lives. But for reasons that would perhaps someday will be known, those who didn't oppose beyond a whimper Dr. Fernando when he established Saitam in 2008, nor when it received degree stating awarding status in 2013, came out in full force to oppose the same when Dr. Fernando same Dr. Fernando from 2015. To the independent observer, the ugly politics of this whole episode was more than obvious. But he knew he had to make a choice. Was he going to agree to the new model where he would give up control, or was he going to fight the solution? I understood his agony and disappointment. For him, to wish my death by lightning was, however, unintended. It's not much longer, sir. After several days of studying the draft and revisions, he told me he was ready to sign. The MOU spelled out the solution to establish the Sunset and Sunrise institutions with the approval of SLMC on minimum standards. SLIIT was in agreement to establish the two institutions after taking over all the assets and liabilities of Saitam along with its entire medical program. It was willing to make a significant investment. The NFTH was to be legally transferred to the government with the undertaking to offer clinical training for students. All financial facilities were to be restructured, and an agreed upon nominal amount would be paid to shareholders of Saitam. All this was fine. But Dr. Fernando insisted that we include in the preamble the following sentence, quote, "Whereas Saitam and the shareholders represent that Saitam was established with a significant initial capital investment and it had not declared dividends or distributed profits to its shareholders since its establishment, but has offered approximately 600 million rupees in scholarships to students," unquote. He wanted it because anti-Saitam groups accused him of profiting from it. Now that he is no more, it is important to note the truth that Dr. Fernando had never profited from Saitam. In fact, he poured billions of his own and borrowed money to build and run Saitam and NFTH. The day he was to sign the MOU, he refused. He didn't give a reason. But the next morning he called me. I recall it was early and it was the weekend. He told me, quote, "Harsha, you better sign the damn thing first. It's your idea. Once you and Kiriala sign, I will sign," close quotes. And finally, it materialized. And Mr. Kiriala signed for the government. Professor Ratnayak and Gamage signed on behalf of the SLIIT. All shareholders of Saitam signed. I don't know exactly how Dr. Fernando got the rest of his family to agree, but all seven shareholders did sign the document. And so we had a win-win. The due diligence started and the lawyers and bankers were finalizing the details. Dr. Fernando was being very difficult, but he was still going along with the decision to let go of his prized possession for the good of Sri Lanka. Non-state, not-for-profit medical education was to be established where many would benefit. A large scholarship program was structured as part of the solution where money would not have been a barrier to entry. And then it happened. Excreta hit the rotating blades, as they say. It was a late afternoon in February 2018. I got a call from Defense Ministry Secretary Kapila Vaidyaratna. He said he was at the Presidential Secretariat and needed to speak with me urgently. So I asked him to come over to my office at the WTC. Then he broke the news. The President had decided to direct General Sir John Kothalawale Defense University to take over all activities and students of Saitam. And Mr. Vaidyaratna, was asked to implement it. Subsequently, I found that certain people who were unhappy with the proposed plan to keep non-state, not-for-profit medical education alive had convinced President Sirisena to U-turn what he had earlier agreed upon. He had no consultation with me nor my committee. So ended the Saitam saga and the free-living medical education in Sri Lanka just like that. Dr. Neville Fernando, sir, was a maverick. He contributed much to this nation. My hope is that someday, who killed his restructured dream would realize that they were wrong and would start from where it stopped. I would be happy to offer my services to make it happen. May Dr. Neville Fernando attain the supreme bliss of Nirvana. So I mention this because this country needs to know. Now today people are talking about non-state, not-for-profit education. Look at what's happening in this country. Dr. Neville Fernando was right from the beginning. His intention was not to create a profit-making institute. He agreed. He signed. Everybody agreed. Right now, since there is almost agreement on both sides of the aisle, I think we need to restart what he started. And there is an opportunity to perhaps go back to this solution and in the benefit of the generations to come, that we carry on what he started. Thank you very much, sir.
Thank you. Honorable Siddharthan. Order, please. Honorable Veerasumana Veerasingha will take the chair now.
கௌரவ தலைவர்களே, இன்று நாங்கள் நான்கு பாராளுமன்ற உறுப்பினர்கள், காலஞ்சென்ற பாராளுமன்ற உறுப்பினர்கள், உபாலி தசநாயகா, டாக்டர் நவீல் ஃபெர்னாண்டோ, கௌரவ குணரத்ன வீரகோன் அண்ட் ராஜா கொலுரை, இந்த நால்வருடைய மரணத்துக்கும் அனுதாபம் தெரிவிக்கின்ற பிரேரணையை பிரேரித்துக் கொண்டிருக்கின்றோம். இதிலே இந்த மூவரும் நால்வருமே பாராளுமன்ற இந்த நாட்டுக்கும் பாராளுமன்ற ஜனநாயகத்துக்கும் தங்களால் இயன்றளவு மிகப்பெரிய சேவைகளை ஆற்றியவர்களாகவே இருக்கிறார்கள். இதிலே கௌரவ ராஜா கொலோரி அவர்களை எனக்கு தனிப்பட்ட முறையிலே மிக நீண்ட காலமாக அவருடன் பழகக்கூடிய வாய்ப்பு கிடைத்தது. அவருடைய இடதுசாரியாக கம்யூனிஸ்ட் கட்சியின் அங்கத்தவராக, அதற்கு முன்பு LSSP-யினுடைய அங்கத்தவராக, இப்படி மிக நீண்ட காலமாக யுஎஸ்ஏ யுனைடெட் சோசியலிஸ்ட் அலையன்ஸிலும் ஒரு அங்கத்தவராக, இப்படியாக நீண்ட காலமாக இடதுசாரி போக்கிலே தன்னுடைய அரசியலை செய்து வந்தவர். இதன் அடிப்படையிலே அவர் தமிழ் மக்களுடைய பிரச்சனையையும் மிக அனுகூலமாக, கவலையுடன், ஆர்வத்துடன் நோக்கினார். நோக்கியது மாத்திரமல்ல, அந்த பிரச்சனை தீர்க்கப்பட வேண்டும் என்பதிலே மிக அக்கறையாக செயற்பட்டார். சந்திரிகா பண்டாரநாயக்க அவர்கள் ஜனாதிபதியாக இருந்த போதும், அதன் பிறகு 2000-2001 அவர் தேசிய பட்டியல் ஊடாக பாராளுமன்றம் வந்தபோதும் மிக ஆர்வத்துடன் இந்த பிரச்சனைக்கு ஒரு நியாயமான தீர்வு காணப்பட வேண்டும் என்பதிலே அக்கறையாக செயற்பட்டவர். அதன் காரணமாக அவருடன் மிக நெருக்கமாக நாங்கள் பழக வேண்டிய ஒரு சந்தர்ப்பம் வந்தது. அப்போதுதான் அவர் ஒரு எவ்வளவு ஒரு மென்மையானவர், அதே நேரத்தில் எவ்வளவு ஒரு உறுதியானவர், தன்னுடைய தான் பிடித்த புகையிலே எவ்வளவு பற்றுக்கொண்டவர் என்பதையெல்லாம் என்னால் அவரிடமிருந்து அறியக்கூடியதாக இருந்து, அவரிடமிருந்து பல விஷயங்களை நான் அறியக்கூடியதாக இருந்து, அவருடைய இடதுசாரி போக்கு, அவர் கூறுகின்ற கருத்துக்கள், இவைகளெல்லாம் எங்கள் மனத்திலே மிக ஆழமாக பதிகின்ற ஒரு விஷயமாக, அது மாத்திரமல்ல அதன் பிறகு அவர் மொழி அரச மொழிகள் திணைக்களத்தின் தலைவராக இருந்தபோது பல செயற்பாடுகளை செய்திருக்கின்றார். இந்த டிஎஸ் ஆஃபீஸ், அதாவது பிரதேச சபை அலுவலகங்களில் எப்படி தமிழ் சிங்களம் எல்லாம் அமுல் நடத்தப்பட வேண்டும் என்பதிலே மிக அக்கறையாக செயல்பட்டிருக்கின்றார். தமிழும் சிங்களத்தையும் அந்த கல்வியை கூட எவ்வளவு தூரம் தமிழ் மாணவர்கள் சிங்களத்தையும் சிங்கள மாணவர்கள் தமிழையும் கற்க வேண்டும் என்பதிலே ஆர்வமாக அதற்கான செயற்பாடுகளை எல்லாம் செய்து ஒரு ஒரு முன்மாதிரியாக திகழ்ந்த ஒரு மாபெரும் தலைவராக, ஒரு கம்யூனிஸ்ட் கட்சியைச் சேர்ந்தவர் ஆகவே, அவருடன் தானாகவே ஒரு இயல்பாகவே ஒரு அனைவரையும் மதிக்கின்ற ஒரு தன்மை, அனைவரிடம் அன்பாக பழகுகின்ற தன்மை இருந்தது. அவருடைய இறப்பு, அவருடைய இழப்பு ஒரு மிகப்பெரிய இழப்பாகவே நான் பார்க்கின்றேன். அதற்காக அவருக்கும் அவரது குடும்பத்திற்கு எனது ஆழ்ந்த அனுதாபங்களை தெரிவித்துக் கொள்கிறேன். நன்றி.
பூமிஸ்துதி கரு அன்ராஜ்யார நிமித்தமா
மூலாசனூடகர் மாதிரித்துவமணி உத்துமாட்ட ஸ்தூதிவாந்த வினவா அத தினேதி அபாவ பிராத்த கருபாலி தசநாயக மெத்துமாத் இவகேம அபாவ பார்த்த கரு நெவில் பிரணாந்து மெத்திதுனாத் இவகேம ஹிட்டபு அமாத்திய கரு குன்ரத்ன வீரகோன் மெத்துமாவத் இவகேம கரு ராஜா கொல்லுரை மெத்துமா பிலிபந்தவாத் சோக பிரகாஷ இதிரிபாத்கரன் அவசாவிதி மே ஸ்தானேட பெமின்லா சிட்டின එතුමාලගේ පවුලේ සියලුම දෙනාට අපේ සංවේදය ශෝකය පළමුවෙන්ම උදකරන්න කැමතියි. විශේෂයෙන්ම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා පිළිබඳව
ලෙගන්තමගේ
පියා දීමු ජයරත්න මැතිතුමා එතුමා 1931 නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාත් 1931 මාර්තු 9 වෙනිදා උන් සමකාලීනව බොහෝ ක්‍රියාකාරකම් බොහෝ වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන්න එකට කටයුතු කරපු කණ්ඩායමක්. ඒකෙදි නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා සුවිශේෂී පුද්ගලයෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එතුමා ආනන්ද විද්‍යාලයේ ද්විතීක අධ්‍යාපනය සම්පූර්ණ කරලා 1952 විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා MBBS ගෞරව උපාධිය ලබාගෙන ඉන් අනතුරුව වෛද්‍යවරයෙක් හැටියට කළුතර ප්‍රදේශයේ මූලික කරගෙන එතුමාගේ ඒ සායන වැඩ කටයුතුත් එක්ක ඉමහත් කීර්තියක් ප්‍රසාදයක් ජන ප්‍රසාදයක් ලබාගෙන කටයුතු කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. මං හිතන්නේ ඒ ලබාගත් එතුමා කරගෙන ගියපු වැඩපිළිවෙල, එතුමා ජනතාව වෙනුවෙන් කරපු සුවිශේෂී වූ සේවය, ඒ සියලු කාරණා මූලික කරගෙන තමයි ජනතාව තුළ ඇතිවෙච්ච විශ්වාසයේ සියලු කාරණාත් මූලික කරගෙන තමයි එතුමා 1977-78 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බරම් ලබා ගත්තේ. ඒ වගේම ඉන් අනතුරුව නැවත 1988 දක්වාත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මහජන මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. හැබැයි එතුමාගේ ඒ වැඩපිළිවෙල තුළ එතුමා දරූ අදහස් මතවාද බොහෝ කාරණා අපි කියවලා බලනකොට අපි දැකපු දෙයක් තමයි එතුමාගේ මතවාද අදහස් එතුමා දරපු යම් මතයක් තියෙනවා නම් ඒ මතවාදයේ වෙනුවෙන් කෙලින්ම පෙනී හිටින්න එතුමා කටයුතු කරා. හිටපු ජනාධිපතිවරයෙක් වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග ආණ්ඩු ක්‍රම විවස්සා සංශෝධන පිළිබඳ කතා කරන අවස්ථාවල එතුමා දැඩිව එතුමාගේ මතවාද මොන රාජ්‍ය නායකයා වුණත් එතුමා නොබියව ඉදිරිපත් කරන්න එතුමා කටයුතු කරා. ඒකේ විවිධ අවස්ථාවල විවිධ ඝට්ටන දක්වා ඒ දුරදිග යන්නත් හේතු වුණා. ඒ කාරණාවලදී විධායක ජනාධිපති ක්‍රමයේ කොතෙකු දුරට මේ රටේ ක්‍රියාත්මක වීම කොයිතරම් හරිද අත්නොමතිකද කියන කාරණා පිළිබඳ එතුමා දීර්ඝ වශයෙන් එතුමාගේ අදහස් ඉදිරිපත් කරා. ඒ වගේම තමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ක්‍රියාකාරකම් පිළිබඳව එවකට රජය හැටියට මොන විදිහටද කටයුතු කරේ කියන එක පිළිබඳව ඒ ගත්තා වූ තීන්දු තීරණ ක්‍රියාකාරකම් කොච්චර ප්‍රමාණවත්ද කියන එක පිළිබඳවත් එතුමා දීර්ඝව කරුණු කාරණා ඉදිරිපත් කරා. මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි 89 වර්ෂය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරමින් නැවත වාරයක් එතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමාට අවස්ථාව ලැබුණා. ඒ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරකම් වලින් සමහරට එළියට ගිහිල්ලා එතුමාගේ මතවාද එතුමා දරපු අදහසත් එක්ක එකට ඉඳගෙන එතුමා කටයුතු කරන්න තීන්දුව තීරණ ගත්තා. ඒ වගේම තමයි එක අතකින් ගත්තාම මූලාශ්‍රම උඩගරු මන්ත්‍රීතුමනි ඒ දේශපාලන ප්‍රවාහය තුළ එතුමාගේ ගමන අවසන් කිරීම තව පැත්තකින් මේ රටේ වාසනාවකට හේතු වුණා කියලත් මම එක පැත්තකින් විශ්වාස කරනවා. හැබැයි ඒ වාසනාව කොයිතරම් දුරට රටේ ජනතාව හැටියට එහෙම නැත්නම් රටේ මහජන නියෝජිතව හැටියට අපි ඒක එකතු කරගන්න කටයුතු කරාද කියන එක පිළිබඳ පමණක් අද බරපතල ප්‍රශ්නයක් ඉතුරු කරලා තියෙනවා. මම එහෙම කියන්න වෙන මොනවත් නිසා නෙවෙයි. එතුමා දේශපාලන කාර්ය අවසන් කරනකොට මම දැක්කා එක විවසායකයෙක් හැටියට එතුමා JFNI printers ආයතනය ආරම්භ කරලා එතුමා 25 වෙනි සංවත්සරයේදී එතුමා පුවත්පත් සාකච්ඡාවක එතුමා 25 වෙනි සංවත්සරයේදී මෙහෙම කාරණාවක් එතුමා සිහිපත් කරනවා. මම 1978 දී මුද්‍රණාලයක් ආරම්භ කරන විට offset සහ teller press මුද්‍රණ අතර වෙනස ගැන මට අදහසක් තිබුණේ නැහැ. ඒ පානදුර මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වී මගේ ආදායම අඩු වෙමින් තිබූ අවස්ථාවක ගත් තීරණයක්. 1977 මන්ත්‍රීවරයෙකුගේ දීමනාව සභාවකට රුපියල් 200කි. මසකට රැස්වී මටක් තිබුණා. මම පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර දිනක බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් 200කට අධික සංඛ්‍යාවක් සිටින පානදුර ප්‍රමුඛ වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ මමයි. මම මගේ ආසනයට වැඩි කාලයක් කැප කරන්න පුරුදු වීම අත්හැරීම නිසා මේ ආදායම මට නැති වුණා. එනිසා 1978 වන විට මම මගේ ඉතුරුම් වලින් ආහාර ගනිමින් සිට අතර වෙනත් ආදාය මාර්ගයක් සොයා ගැනීමට මට සිදු විය කියලා එතුමා 25 වෙනි සංවත්සරයේදී එතුමා සඳහන් කරනවා. ඉන් අනතුරුව අද ඒ ආරම්භ කරපු JFI printers ආයතනය මේ රටේ තියෙන සුවිශේෂී ප්‍රමුඛ පෙළේ උද්දිත ආයතනයක් බවට පත් කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි අද අපි බොහෝ විට එතුමා පිළිබඳ කතා කරනකොට අපි කිව යුතු කාරණාව තමයි මේ විවසායක ශේෂ්ත්‍රයේ ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එක. ඊට පස්සේ එතුමා ඒ ලබාගත් එතුමා MBBS උපාධිය හදාරලා එතුමා වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන ගමන් එතුමාට අවශ්‍යතාවය තිබුණා. ගුණගරුක ඒ වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වූ කේන්ද්‍රස්ථානයක් මේ රටේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය එතුමාට තිබුණා. එතුමා දකුණු ආසියාවේ තාක්ෂණ හා වෛද්‍ය ආයතනය සයිටම් ආයතනය ඒ තෘතීය අධ්‍යාපන වෘත්තිය ආරම්භ කිරීම සඳහා වන ඒ මධ්‍යස්ථානය ගොඩනගන්න එතුමා කටයුතු කරා. හැබැයි මූලාශ්‍රම උඩගරු මන්ත්‍රීතුමනි මේ සයිටම් ආයතනය ආරම්භ කරලා මේ සයිටම් ආයතනයේ මේ රටේ වෛද්‍ය වෘත්තියට පිවිසෙන්න ඉන්න ඒ දුවදරුවන්ට අවශ්‍ය ඒ පසුබිම ගොඩනගනකොට ඒකට හැම පසකින් එතුමාට එරෙහි වෙලා ඒවා විනාශ කරන්න කඩාකප්පල් කරන්න බොහෝ පිරිස් එකට එකතු වෙලා කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ වෙනකොටත් අපිට ඒ වෛද්‍ය විද්‍යාව පිළිබඳව අපිට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරගන්න අදටත් අපිට අවශ්‍ය කරන ප්‍රතිපාදන ටික මේ උත්තරීතර සභාව තුල සාදලා හදන්න අපිට පුළුවන්කම ලැබිලා නැහැ. අපි බොහෝ විට කතා කරන අද මේ ඩොලර් පිළිබඳ අර්බුදය පිළිබඳ කතා කරනවා. අපි IMF එකත් එක්ක මාස 6ක කාලයක් පිළිබඳ දැන් සාකච්ඡා කරන ඩොලර් බිලියන 2.9ක් ලබා ගන්න. හැබැයි එතුමාගේ මේ තිබිච්ච දර්ශනය අපිට එදා ක්‍රියාත්මක කරගන්න තිබුණා නම් මේ සේවා ආර්ථිකයක් හැටියට අපි සංචාරක ශේෂ්ත්‍රය, අධ්‍යාපන ශේෂ්ත්‍රය මේවට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අවශ්‍ය වන නීති රීති යනපනක් ටික හදලා ඒව ඉදිරියට තල්ලු කරන්න අපිට පුළුවන්කම ලැබුණා නම් අද මේ අර්බුද හැටියට අපි බොහෝ කතා කරන ඒවා ඒවට තිත තබලා ඉදිරි අනාගතය අපිට සැලසුම් කරගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඒ සියල්ලම අපිට ඒ අවශ්‍ය අවස්ථාවල කරගන්න බැරුණා කියලායි මම විශ්වාස කරන්නේ. අද සමහර විට කෙනෙකු හිතයි නෙවෙල් ප්‍රනාන්දු මැතිතුමා එදා ඒ ආරම්භ කරපු සයිටම් ව්‍යාපාරේ කඩාගෙන වැටෙනකොට සයිටම් ව්‍යාපාරේ හදපු නෙවෙල් ප්‍රනාන්දු මැතිතුමයි කඩාගෙන වැටුනේ කියලා හිතපු පිරිස් එදා ඉන්නේ නැති. හැබැයි මතක තියාගන්න ඕනේ මේ උත්තරීතර සභාව නියෝජනය කරපු ඒ වෙනුවෙන් කටයුතු කරපු අපි සියලුම දෙනා අසමත් මේ කාරණාවෙදී. අපි මේකට අවශ්‍ය නීති රීති ටික හදලා ඒකට අවශ්‍ය සහයෝග එකතු කරන්න ඒ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අපි සියලුම දෙනා අපි අසමත් වෙච්ච අවස්ථාවක් කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සඳහන් කරන්න ඕනේ. අපේ මිත්‍ර හර්ෂ සිල්වා කතා කරා, ගරු මන්ත්‍රීතුමා කිව්වා ඒ පසුබිම් පිළිබඳව. හැබැයි මතක තියාගන්න ඕනේ මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වෙලා ඉඩම් ටික ලබා දීලා යහපාලන රජය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒ වගේම රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා හැටියට ඉන්න වෙට, ඒ වගේම ওই මූලාසුනලඩ එදා ජනාධිපතිතුමා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා කතා කරේ පළවෙනියටම අධ්‍යාපනය පිළිබඳව කොහොමද අනිකුත් තියෙන පෞද්ගලික අංශස් එක්ක එකතු වෙලා ඒකාබද්ධව කටයුතු කරන්න කියන එක පිළිබඳව. හැබැයි එහෙම කතා කරපු අපි සියලුම දෙනා අවසානයේ අසමත් වෙලා තියෙනවා. එහෙමනම් මේ නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා අපි අතර නොහිටියත් එතුමාගේ දර්ශනය වැඩපිළිවෙල විවිධ රජයන් තුළ විවිධ නායකයෝ විවිධ පුද්ගලයෝ කරගෙන ගිහිල්ලා මේක කඩාකප්පල් වුණා නම් ඒක හරියාකාරව තේරුම් අරගෙන ඊට අවශ්‍ය විසඳුම අපිට සැලසුම් කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාට කරන ලොකුම ගෞරවය එය විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ ගරු මුල්ලාස්වරුඩ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරනවා එතුමා අපි අතර නැති වුණත් එතුමා ඒ අරගෙන ගියපු වැඩ කොටස, ඒ අද්විතීය සේවාව, ඒ සියලු කාරණා ටික අද වෙනකොට මම හිතන්නේ එතුමාගේ පවුලේ උදවිය හැටියට විශේෂයෙන්ම නියමල් ප්‍රනාන්දු මැතිතුමා JFNI printers ආයතනයේ මම හිතන්නේ එතුමා ව්‍යවසායකෙක් හැටියට කරගෙන ආපු වැඩපිළිවෙල තිබුණට වැඩිය ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න එතුමා කටයුතු කරගෙන යනවා. ඒ වගේම දේවක සහ ක්‍රිෂාන්ත ප්‍රනාන්දු කියන මැතිතුමාලා ඒ වෛද්‍යවරුන් හැටියට ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු හැටියට අද වෙනකොට කටයුතු කරනවා. ඒ වගේම එතුමාගේ එකම දියණිය වෙන ශාමලි ප්‍රනාන්දු මැතිණිය එතුමිය සහ එතුමිය විවාහ ගිවසගත් අපේ විශේෂඥ වෛද්‍ය මොහන් ජයතිලක මැතිතුමා මම හිතන්නේ ඒ සියලුම දෙනා අද ඒ කරගෙන ආපු වැඩපිළිවෙල තවත් ශක්තිමත්ව ඒ අභියෝග බොහෝමයක් ආපු හැම අවස්ථාවකම කණ්ඩායම පිරිසක් හැටියට එකට එකතු වෙලා ඒවට මුහුණ දීලා කටයුතු කරා. ඒ නිසා ඒ සියලුම දෙනාටත් මේ උත්තරීතර පාර්ලිමේන්තුව හැටියට ඉගෙන ආපු දර්ශනය වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අපි අසමත් වෙච්ච තැන් ටික අපි හඳුනාගෙන මෙතුමාලාගේ ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේදී හරි එවන් නිවැරදි කරගන්න වැඩපිළිවෙලක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් එයයි වැදගත් කියන එකත් සිහිපත් කරමින් එතුමාගේ පවුලේ උදවිය සියලුම දෙනාට අපේ ශෝකය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම චිතේ ගරු චරිත හේරත් මැතිතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ අවස්ථාවේ මේ ශෝක යෝජනාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම අපි කෘතවේදීත්වය සම්බන්ධව පිළිගත් ජාතියක් විදියට මේ වගේ අවස්ථාවක අපේ රටේ අපිත් එක්ක වැඩ කරපු වැදගත් චරිත කීපයක අද ශෝක යෝජනා ඉදිරිපත් කරන්නේ. මා මුලින්ම කැමති උපාලි දසනායක මැතිතුමා කටුගම්පල ආසනේ 1988 ඉඳලා නියෝජනය කරපු එතුමා පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ ඒ කාලේ හිටපු අර මහත්වරු නැත්තම් ඉතාම වැදගත් චරිත අතර මූලිකත්වයක් ගත්ත නායකෙක් විදිහට උපාලි දසනායක මැතිතුමා මම හඳුනන්නේ. මම වසර 10ක 15ක දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ එකට හිටියේ නැතුවට ඉතාම ළඟ මිත්‍රයෙක් විදිහට ආශ්‍රය කරපු දේශපාලඥයෙක්. අපේ දිස්ත්‍රික්කේ කුරුණෑගල දිස්ත්‍රික්කේ විශේෂයෙන්ම කටුගම්පල ආසනේ 1989 අර පළාත් සභාව පිහිටවලා තියපු පළවෙනි පළාත් සභාවට එහි හිටපු මන්ත්‍රීවරයා ජයක්‍රම් පෙරේරා මැතිතුමා ගියාම අතුරු මැතිවරණයෙන් තමයි උපාලි දසනායක මැතිතුමා පාර්ලිමේන්තුවට ආවේ. අපි අනුර ප්‍රියදර්ශන යාප මැතිතුමයි එතුමයි තමයි ඒ පාර තරඟ කෙරුවේ. ඊට පස්සේ 989 ඉඳලා 94 වෙනකනුත් එතුමා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ වගේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහටත් වැඩ කෙරුවා. සා මම දන්න දේශපාලඥයන් අතර ඉතාමත්ම ශිෂ්ට, ඉතාමත්ම අපි කියන අර ක්ලීන් පොලිටික්ස් කරපු නායකෙක් විදිහට මම එතුමාව හඳුරන්නේ. එතුමා තමන්ගේ දේපල, තමන්ගේ මහන්සියෙන් උපයාගත්ත දේවල් දේශපාලනයට වැය කෙරුවා මිසක දේශපාලනයේ හරහා හරිහම්බ කරපු නැති වැදගත් නායකෙක් විදිහට මා මේ අවස්ථාවේ සඳහන් කළ යුතුව තියෙනවා. ඒ වගේම හුඟක් අය දන්නේ නැතුව ඇති එතුමා අපේ රටේ හිටපු විශේෂ ගණයේ රේසින් මෝටර් සයිකල් සූරෙක්, CC125, CC250, 350, 750 වගේ කාණ්ඩවල ලංකාවේ එක කාලෙක ඉතාමත්ම ඉහළ ගණයේ හිටපු ඒ රේසින් බයිසිකල් සූරෙක් විදිහට එතුමා ජනප්‍රිය වෙලා තිබුණා. ඒ වගේම පන්නල ප්‍රාදේශ සභාවෙන් ආරම්භ කරලා එතුමා ඉතාම හොඳ දේශපාලන ගමනක් ආවා. මම 2019 මේ පාර්ලිමේන්තුවට එන්න තරඟ කරන්න උත්සාහ කරද්දි මට හුඟක් අය බාධා කරපු කාලේ එතුමා ඉතාමත්ම නිර්වාජව මාත් සමග දේශපාලන වශයෙන් උදව් කරන්න එකතු වුණා. ඒ නිසා මම පෞද්ගලිකව එතුමාගේ පවුලේ අයට, විශේෂයෙන්ම එතුමාගේ ඒ මැතිනිය, ඒ පුතණුවන්, ඒ වගේම එතුමාගේ සහෝදර සහෝදරියන් මා ඉතාම හොඳින් දන්න අය, ඒ හැම දෙනාටම මගේ එක පැත්තකින් සංවේගයත්, ඒ වගේම එතුමාගේ ජීවිතයේ ගත කරපු කාලය පිළිබඳව මගේ ආචාරයත් පුද නමන්න කැමැති. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලඥයන් වෙනුවෙන් කටුගම්පල ආසනේ අපේ අනුර ප්‍රියදර්ශන යාප මැතිතුමා, මම ඇතුළු අපේ සියලුම දේශපාලන නායකයන් වෙනුවෙන් අපි මේ පවුලේ අයට අපේ ශෝකය ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම මම මේ අවස්ථාවේ වචනයක් කියන්න ඕන මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, රාජා කොල්ලුරේ මැතිතුමා අපේ කුරුණෑගල වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් ඉන්න වෙලාවේ තමයි මිය ගියේ. එතුමා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක් විදියට, ඒ වගේම අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක් විදියට, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට වැදගත් දේශපාලන භූමිකාවක් ගත කරපු නායකයෙක්. අපේ රටේ කොමියුනිස්ට් ව්‍යාපාරයට, වාම ව්‍යාපාරයට විශාල ඉතිහාසයක් තියෙනවා. මේ අනිත් දේශපාලන පක්ෂවලට වඩා වැඩි ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ටිකක් වෙනස් විදිහට ලෝකයේ අනිත් කොමියුනිස්ට් පක්ෂවලට සාපේක්ෂකව ඉදිරියට ගිය පක්ෂයක්. සංස්කෘතියත් ආරක්ෂා කරගෙන, ඒ වගේම කොමියුනිස්ට් දහම, ඒ කාලේ ජනප්‍රිය කොමියුනිස්ට් දහමත් වර්ධනය කරගෙන ඉස්සරහට වැඩ කරපු දේශපාලන ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරේ නායකයෙක් විදිහට රාජා කොල්ලුරේ මැතිතුමා ඉතාම වැදගත් දේශපාලන මෙහෙයක් අපේ රටට ඉටු කෙරුවා. විශේෂයෙන්ම 1991 තමුන්නාසේ මතක ඇති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 1991 අපේ මේ පාර්ලිමේන්තුවේ ගැටලුවක් ආවා අර දෝෂාභියෝගේ කාලේ. ඒ වෙලාවේ වාමාංශික ව්‍යාපාරයේ මන්ත්‍රීවරයෙක් විදිහට එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 1994 වෙනකන් වැඩ කෙරුවා. ඒ වගේම 2000-2001 පාර්ලිමේන්තුවෙත්, 2001-2004 පාර්ලිමේන්තුවෙත් මන්ත්‍රීවරයෙක් විදිහට එතුමා වැඩ කෙරුවා. ඒ නිසා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් ගණනාවක් අපේ රටේ ඉතිහාසයට එකතු වෙලා ඉන්නවා. ඒ අයට විශාල සම්බන්ධයක් තිබුණු නායකයෙක් විදිහට රාජා කොල්ලුරේ මැතිතුමා වැඩ කරා. මට තාම මතකයි එතුමාගේ අවසාන කාලේ අපි දැනගෙන හිටියේ නෑ මේ කොවිඩ් ඌදරෙන් එතුමා පරලෝසපත් වෙයි කියලා. එතුමා අපේ වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් ඉන්න වෙලාවේ අවසානයේ පෞද්ගලිකව මට හවස යාමේක අපි දෙන්න හමු වෙලා විශාල සාකච්ඡාවක් කරුවා කුරුණෑගල වැවරවුම එතුමාගේ නිවාස ඉඳලා. මට ඉතාම සතුටුයි අද එතුමා වගේ තමන්ගේ ජීවිතේ පුරාවටම එකම දේශපාලන අදහසක් වෙනුවෙන් කැප වෙලා, ඒ වෙනුවෙන් වැඩ කරලා, ඒ වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ පුරාවටම ගත කරපු නායකයෙක්. ඒ නිසා එතුමාටත්, එතුමාගේ මැතිනිය ඒවාගේ මෙතුමාගේ දියණිය ඒ හැම දෙනාටම අපේ සංවේගයත් ඒවාගේ මෙතුමාගේ ජීවිතයට තියෙන ආචාරයත් ගෞරවයත් පිරිනමන්න කැමති. ඒවාගේම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි නෙවිල් ෆෙනෑන්ඩු මැතිතුමා අපේ රටේ හිටපු වැදගත් දේශපාලඥයෙක්. එතුමා 1977 ඉඳලා 78 වෙනකන් ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි කොටසේ හිටියා. 78 ඉඳලා මේ පළවෙනි පාර්ලිමේන්තුවේ වැඩ කෙරුවා. එතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් එක්ක එරෙහි වෙලා මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැවත පාර්ලිමේන්තුවට ආවා. ඒ වගේම දේශපාලන වශයෙන් එතුමා ඉතාම විප්ලවකාරී අදහස් දරපු කෙනෙක්. ඒ වගේම අපේ රටේ ජයග්‍රහණ අපේ රටේ අනාගතයේ සම්බන්ධව අධ්‍යාපනයේ සම්බන්ධව එතුමා දරපු අදහස මේ සමාජ විශාල සාකච්ඡාවකට ලක් වුණා. මම ඒකේ සමහර දේවල් එක්ක අපි ගැටුණා. නමුත් එතුමා කල්පනා කෙරුවා මේ අධ්‍යාපනයේ විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර සමාජය තුළ අපේ රටට විදේශ ආදායම් ලැබෙන ශක්තිමත් ව්‍යාපෘතියක් බවට පත් කරන්න පුළුවන් කියලා සයිටම් හැදුවේ ඒ අදහසෙන්. හැබැයි ඒක පස්සේ දේශපාලන වශයෙන් විවිධ තැන්වලට ගියා. එතුමාටවත් කලමනාකරණය කරන්න බැරි වෙච්ච තැනකට ඒ සයිටම් ව්‍යාපාරේ ගමන් කෙරුවා. අන්තිමට එතුමාට ඒක නැති වුණා. එතුමාගේ ජීවිතේ ඒකෙන් පස්සේ යම් කාලෙකින් නිමාවට පත් වුණා. නමුත් මම විශ්වාස කරනවා නෙවිල් ෆෙනෑන්ඩු වැදිතුමා අපේ රටේ නියම එන්ටර්ෆේනර් කෙනෙක් විදියට නැත්නම් ව්‍යවසායකයෙක් විදියටත් පොලිසි මේකර් කෙනෙක් විදියටත් අපේ සමාජයේ ඉතාමත්ම වැදගත් තැනකට ගේන්න උත්සාහ කළා කියලා. අපිට අවශ්‍ය කරන දේශපාලඥයෝ එවැනි දේශපාලඥයෝ විෂනරි තින්කින් එකක් තියෙන ඒ වගේම තමන්ගේ විෂන් එකට කැපවෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන ඒ සඳහා දැනුමක් තියෙන පුද්ගලයෝ අපේ රටේ දේශපාලනයට අවශ්‍ය කාලයක්. නිසා මම එතුමාට මගේ එතුමාගේ පෞලයට අපේ සංවේගයත් එතුමාගේ ජීවිතය පිළිබඳ අපේ ආචාරයත් පිරිනමමින් ඒ වගේම අද මේ දවසේ ශෝක ප්‍රකාශයට එකතු කරන ගුණරත්න වීරකෝන් මැතිතුමා අපි දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ දේශපාලන ධාරාවෙ හිටපු බොහොම නිහඬ චරිතයක්. අපි දන්නවා ඔය කුරුඳුගා හැතැම්මෙන් එහාට ගියාම එතුමාලා විශාල හයියක් තිබුණු ගාල්ල දිස්ත්‍රික්කයේ හයියක් තිබුණු පුද්ගලයෙක්. ඉතින් කරන්දෙනි ආසනය කියනකොට ගුණරත්න වීරකෝන් කියන නම අපි හැමතිස්සෙම ලියුණා. ඉතින් අපි එතුමා එක්ක ළඟින් වැඩ කරන්න බැරි වුණාට එතුමාගේ ඒ වැදගත් නිහඬ දේශපාලන ජීවිතයට මගේ ආචාරයේ පිරිනමමින් විශේෂයෙන්ම මගේ හිතමිත්‍ර දීර්ඝ කාලයක් මාත් එක්ක දේශපාලනිකවත් පෞද්ගලිකවත් වැඩ කරපු උපාලි දසනායක මැතිතුමාගේ මේ ශෝක පණිවිඩ යෝජනාව ඇතුලේ එතුමාට මගේ ආචාරයේ පුද කරමින් එතුමාගේ පවුලේ හැමදෙනාම නැවතත් සිහිපත් කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරන බොහොම ස්තුතියි.